వీటిని పెదలు శ్రీలంక వి మరిపు శ్రీలంక
శ్రీలంక Sarilanka ek ye deshayak udessa pahandura nav sri lanka spur samvidhane
sri lanka
sri lanka
asiri asiri sri lanka
radio sri lanka presented by spur new zealand සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව සීලන්ත ස්පර් සංවිධානය සජීවීව තිළින කරන සී සරලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන්
පිළිගන්නවා.
තවත් නිස්කලංක සීතල සතියන්තයක්. සීතල සතියන්තයක් වුණාට සෑම සතියන්තයකම ආරම්භයේ සනිටුහන් කරන්නේ අපේ සීසර ලංකා ගුවන්විදුලි වැඩසටහන මගින් සජීවීව ඔබ වෙතට එන මේ සීසර ලංකා ගුවන්විදුලිය ඔබ හා කතා කරන්නයි ඔබ හා යොමුවන්නයි මේ අපේ සූදානම. දයාබරහිතවතුනි, මේ නව ශ්‍රී ලංකාවේ කොමියුනිටි සර්විස් මගින් ඔබට ගෙනෙන සජීවීව ශ්‍රී සරලංකා ගුවන්විදුලි වැඩසටහන අද මැයි මස 25 වෙනි සිකුරාදා දින වකවානු හා මාසයන් ඊතලයක් මෙන් දුගෙන ගිහින් අවුරුද්දේ අවසානයට ලං වෙන්න ඕන්න මෙන්න වගේ තිබෙනවා කියලායි මට නම් හිතෙන්නේ. අද මේ වැඩසටහන සුපුරුදු පරිදි නිෂ්පාදනය කරන්නේ අපේ හිතාදර නිෂ්පාදක මහින්ද අත්තනායක, ඔහුට සහාය වෙන්න සුජාතා අත්තනායකත් මෙතන සිටිනවා. මේ ස්පර් නිව්සීලන්ඩ් වැඩසටහනයි. අද වැඩසටහනේ දිගහැරුම ගැන මහින්දගෙන් මම අහන්නට පෙර සෑහෙන කාලයකට පස්සේ මමත් මහින්ද සමග එකතු වුණේ. මහින්ද, අද වැඩසටහන අපි වෙන දවස්වල නම් සීසර ලංකා වැඩසටහනක් දේශපාලනික වශයෙන් කරුණු කතා කරනවා. අද මං හිතන්නේ එහෙම කතා කරන්න හොඳයි කියලා. මොකද ලංකාවේ තත්ත්වයේ තරම් හොඳ නැති නිසා.
ඔව්, රුවන් ඇතරම මේ.
එහෙන් ගම් වතුර.
ඔව්.
මෙහෙන් වැස්ස.
ඔව්.
අපිට සීතල.
ඔව්.
ඒ දේශපාලන අර්බුද. ඒ නිසා අපි කතා කරමු දේශපාලනය ගැන.
ඔය ඒවත් ඔක්කොම දේශපාලනයම තමයි. රුවන් මට වඩා හොඳට දන්නවාද දිගහැරුම? මම හිතන්නේ රුවන් කියලා නම් හොඳයි.
මහින්ද මට යොමු කරා ඊමේල් එකක් සහ තොරතුරු කීපයක් දැන් දවස් දෙක තුනකට පෙර සහ අපි කතා කරමුද ශ්‍රී ලංකාවේ මහජනයාගේ පැත්තෙන් හිතන දෙයක් ගැන. ඒ නිසායි මම මුලින් කිව්වේ අපි දේශපාලනට යන්නේ නැතුව. ඒක බොහොම නරුම මාතෘකාවක්. අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් ලංකාවේ නොහිටියත් ශ්‍රී ලාංකීය කැක්කුම හිතේ තියෙන නිසා ලංකාව ගැන පිටරට කවුරු හරි කතා කරද්දී ඒක අපිට බොහොම දැනෙනවා. මොකද මීට පෙරත් ඔයගේ දේවල් කතා කරද්දී අපෙන් මොකක් හරි අඩුපාඩුවක් වුණාද කියලා මගේ අත්තරන් ලංකා මාතාවට. මේවර මට මහින්ද යොමු කරලා තිබුණේ ඉතාම සරුසාර බොහොම වැදගත් මාතෘකා කීපයක් යටතේ Harvard University International Relationships School එකේ මං හරි දන්නේ.
ඔව් ඇත්තටම ඒ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ Harvard මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරු තමයි මේ මහත්මයා මහාචාර්ය Ricardo Hausman. ඒකම ඒට අමතරව කෙනඩි රාජ්‍ය පාසලේ ආර්ථික සංවර්ධන ක්‍රියාමාර්ගාංශයේ මහාචාර්යවරයාත් වෙන්නේ ඒ මහතාමයි.
ඔව්. දැන් ඒක කියාගෙන යද්දි මට හිතෙන මේ 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 බොහොම දාර්ශනික පුද්ගලයා එක රටක නෙමෙයි මහත්යන් රටවල් කීපයකම ගිහිල්ලා ඔය third world countries තුන්වන තලයේ සිටින ලෝකේ නොදියුණු රටවල් වලටත් ගිහිල්ලා ඒ රටවල් වල තිබෙන අඩුපාඩුව මේකයි ඔබගේ රටේ තියෙන අඩුපාඩුව මේකයි ඔබගේ රටට මෙහෙම කරොත් තමයි මේක වැඩි වෙන්නේ ගන්න අර රටේ තියෙන මේ නිදර්ශනය ගන්න මේ රටේ තියෙන නිදර්ශනය මේවා ඔහු ඉදිරිපත් කරලා තියෙන්නේ සංඛ්‍යාත්මක වශයෙන් සහ ප්‍රස්තාර වලින් ඒක බොහොම වැදගත් දෙයක් නේද මහින්ද?
ඔව් ඇත්තටම
ඉතුරුටි කියන්නේ
ඔ නැ ඒ මහතාගේ මේ කතාව අපි හිතන්නේ සමහර වෙලාවට අපේ ශ්‍රී ලාංකිකයන් මුලින්ම පිළිගන්න ඉඩ තියෙනවා. මොකද ධර්මක ආන්දෝලනාත්මක අදහස් ඒ මහතා අතින් ඉදිරියට එලා දෙනවා. නමුත් වැදගත් දේ අපි ඒවා මේ එහෙමම බැහැර කරනවා නෙමෙයි අපිට බලන්න තියෙන්නේ මේ කීනේවත් යම්කිසි ඇත්තක් තියෙනවද? එහෙම නැත්නම් ඒවෙන් අපිට ගතියුතු හරයක් තියෙනවද කියන එක තමයි අපි බලිය යුත්තේ.
අපි බලිය යුත්තේ. ඒ වගේම දිගහැරම ගැන තව අනිත් පැත්තෙන් කිව්වොත් තවත් එකක් තියෙනවා. මේ අපිට සම්බන්ධ කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මම අද උදේත් ඔහු සමග සම්බන්ධ වුණා. ආචාර්ය ජයලත් මනෝරත්නයන් ඔහු නාට්‍ය සහ චිත්‍රපට සහ අධ්‍යක්ෂණ සහ ටෙලිඩ්‍රාමා හැම අංශයකින්ම නිපුණ වූ පුද්ගලෙක් හැටියට ඔහුගේ විවේචනාත්මක සහ පෙරලිකාර චරිත අතර සහ අධ්‍යක්ෂණෙන් බොහොම දැනට ලංකාවේ තිරගත වෙන සිල් නාට්‍යයකත් සම්බන්ධ වෙලා තිනවා. ඒ නිසා මම හිතුවා ඔහුව සම්බන්ධ කරගන්න ඕනේ කියලා. අපි ඔහුව සම්බන්ධ කරගන්න අවසාන මිනිත්තු කිහිපේ මට අවසර ලැබෙයි කියලා හිතනවා.
මතනේ 8:05ට
වෙතපොයි. ඒකයි අපේ දිගහැරුම මහින්ද. ඊළඟට ඉතුරු කතා බහට සේන්දු වෙන්න කලින් සමදාම අපි ඔබට කියනවා ඔබේ විශේෂ දෙයක් තියෙනවා නෝ ඔබේ පවුලේ ඔබේ සමාජයේ ඔබේ ෆැමිලි පවුල සම්බන්ධ අනිත් අයගේ විශේෂ දෙයක් තියෙනවා නම් අපිට දන්වන්න කියලා අපි කැමති ඒවා උළුපලා ඔබලාට දෙන්න. අද අපිට ලැබුණා ඒ වගේම ආදර චූටි දුවෙකුගේ මේ දුකගේ උපන්දිනයක් ගැන අද වැඩසටහන ආරම්භ කරන්න අපි තෝරා ගත්තේ මියුර් ගීයක්, සෝමපාල ලීලානන්දයන්ගේ ගීය පද නිර්මාණයක්, සරත් දසනායකයන්ගේ සංගීත නිර්මාණයක්, 1973 තිරගත වුණු සදහටම ඔබ මගේ චිත්‍රපටියට මේ ගීතය ගායනා කරන්නේ ආචාර්ය වික්ටර් රත්නායකයන්.
තෙම්රස වැහින මංගල ගීතේ ජීවිතේ මදුරස වැහිනා ආදර නැකත ලඟා අවාරයේ ආ පිනිවරසාවේ වා
දැන් අපි සූදානම් වෙන්නේ අපි දන්න කියන චූටිම චූටි දුවෙක්ගේ උපන් දිනය ගැන කතා කරන්න. දුවගේ නම ඉමායා. අපි ආදරයට කියන්නේ ඉමි. දිලංකගේ අචිනිගේ ලොකු දුව. නීල්ගේ අනුලානිගේ මාලනීගේ සුනිල්ගේ මිනිබිරිය. ලොකු දුව කිව්වට කමක් නැහෙනි. අද ඉතින් සීසර ලංකා අහගෙන ඉන්න හැම දෙනාම එකතු වෙලා අපි ඉමායා දුවට සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. Happy birthday ඉමායා.
Pasu venava in විපත නොවී සැප සතුට යසස ඔබ වෙතට උදා වේවා එන්න එන්න දැන් සුබ පතන්න අපි හැම දෙන එකතු වෙලා සුබ උපන් දිනක් වේවා
මහින්ද දැන් අපි අද දවසේ ප්‍රධාන මාතෘකාවට යමු. මේ ප්‍රධාන මාතෘකාවේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ පුරවැසියෙක් වශයෙන් අපි දැනුවත් විය යුත්තේ ඇයි? අපිට දියුණු වෙන්න බැරි ඇයි? අපි හැම එකම කෙනෙක්ව කියන තරකයක් තමයි මේ ආණ්ඩුව හොඳ නැහැ, ඉස්සරලා ආණ්ඩුව හොඳත් නැහැ, අපිට වෙන විකල්පයක් නැහැ. ඒක විතරක් කියපුවහම පුරවැසියන් වශයෙන් අපේ යුතුකම් ඉෂ්ට වෙනවද? අපි ඒ අතර අපි බැලිය යුත්තේ අපිටත් වඩා පහළ තත්ත්වයක හිටපු සමහර රටවල් අපි පහු කරන් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. කොහොමද ඒක උනේ? දැන් ඒකට උත්තර සපයා ගන්නට පුරවැසියන් වශයෙන්, ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිට යුතුකමක් තියෙනවා. මහින්ද අපි කොහොමද යුතුකම ඉෂ්ට කරන්නේ?
නෑ ඇත්තටම මතනේ හොඳ ප්‍රවේශයක් ගත්තේ. අපිට වඩා පල්ලෙහැන් හිටිය රටවල් දැන් අපිට වඩා ඉහළින් ඉන්නවා. ඇත්තටම හැමදාම හැම දේශපාලනක් ගියම් කියන එකක් තමයි. ඒ දවස්වල සිංගප්පූරුව ලංකාවට වඩා පල්ලෙහැන් හිටියේ, නමුත් අද සිංගප්පූරුව ලංකාවට වඩා ඉහළින් ඉන්නවා කියලා. ඉතින් අපි ඒක කියලා අපි අපේ නායකයන්ට, අපේ දේශපාලනඥයන්ට අපි දෝෂාරෝපණය කරනවා අපිට කළේ නැහැ කියන.
මහින්ද මේ සිංගප්පූරුව ගැන කියපු ඉඳන් මට මතක් වුණේ ඒ ප්‍රොෆෙසර්ගේ මහාචාර්යගේ කතාවේ තිබුණා අපිට වඩා 8 ගුණයකින් සිංගප්පූරුව දියුණුවයි කියලා.
සිංගප්පූරේ අදාළ ජාතික ආදායම අපිට වඩා හුඟක් වැඩි. ඉතින් ඒකට ඒක කොහොමද ඒගොල්ලන් ළඟා කරගත්තේ කියන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ ඒකට එක හේතුවක් තමයි මේ දක්ෂතාවයන් තියෙන පුජ්‍යලයන් සිංගප්පූරේ සිටීම. ඒ දැන් නමුත් සිංගප්පූරුව පටන් ගන්න දවස්වල එහෙම දක්ෂතාවල් තියෙන අය හිටියයි කියලා අපි කියන්නේ නැහැ. නමුත් දැන් ඉන්නවා. ඉතින් මේ අපි මේ කතාවට මූලික හේතුවක් උනේ අපි මුලින් කිව්වා වගේ පටන් ගන්නකොට මහාචාර්ය මේ හවුස්මන් ඇවිල්ලා පසුගිය සති දෙකේ ලංකාවේ දේශන කීපයක් පැවැත්තුවා. ඉතින් ඒකෙදී එයා මේ කරුණ ගැන සෑහෙන්න මේ විස්තරාත්මක විග්‍රහ කළා. සිංගප්පූරුවෙත් ඒ දවස්වල මේ දක්ෂතාවයන් තියෙන හිටියේ නැහැ. ඉතින් සිංගප්පූරේ රාජ්‍ය බලයේ තිබෙන කට්ටිය ඒ දක්ෂතාවයන් තියෙන අය පිටරටවල ඉඳන් සිංගප්පූරට ගෙන ගත්තා. දෙන්නගෙන ඒගොල්ලන්ට ඉඩ දුන්නා ඒ සිංගප්පූරේ වැඩ කටයුතු කරන්න, කර්මාන්ත ඇති කරන්න ඉඩ දුන්නා. ඉතින් ඒගොල්ලන් එතනින් ඒ පටන් ගත්ත කර්මාන්ත සෑහෙන දුරට දියුණු වෙලා පස්සේ සිංගප්පූරේ වාසියන්ටත් ඒකට එකතු වුණා. ඉතින් ඒකෙන් නැවතුනේ නැහැ, පිටින් ගියේ නැහැ. ඒගොල්ලන් පිටින් ගෙනහලා එන විදිහට වැඩ කරගෙන ගියා. ඉතින් හුඟක් දුරට මේ හවුස්මන් කියන විදිහට හුඟක් දුරට සිංගප්පූරේ දියුණුවට හේතුව ඒ පිටින් ගෙන කුසලතාවයන්, දක්ෂතාවයන්.
පිටින් ගෙනාගත් කට්ටිය ගැන කියද්දී මම එක තැනක දැක්කා මෙහෙම තියෙනවා, සිංගප්පූරු වැසියන් දෙන්නෙකුගේ එක්කෙනෙක් විදේශිකයෙක්.
ඔව්. 44ක් විදේශිකයෝ. එතකොට සිංගප්පූරු ජාතිකය අඩුයි. ඉතින් ඇත්තටම ඒකින් බැලුවාම ලංකාවෙන් ගිහිලා තියෙන අය විදේශික හැටියට තමයි සැලකෙන්නේ. විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඇත්තටම අද සිංගප්පූරුවේ උප අගමැති ශ්‍රී ලංකාවෙන් ගිය ශ්‍රී ලංකන් ජාතිකයෙක්. ඒ තරමට ඉහළට ගිහිලා තියෙනවා. තන අගමැති වෙන්න විතරයි තාම බැරි වෙලා තියෙනවා.
තවත් එකක් තිබුණා ශ්‍රී ලංකාවේ වාසී වෙනින් ලංකාවේ එක දේශපාලන සාකච්ඡාවක ඔහු උපෙනී හිටියා. ඔහු කිව්වා මම ලී ක්වාන් යූ ගේ කාලේ සිටම සිංගප්පූරුවේ ආර්ථික කළමනාකරණ කොමිටුවේ සමාජිකෙක් වෙලා හිටියා. ඔහු ඒ වෙලාවේ තමා ගේ අත්දැකීම් බෙදා ගන්න බොහොම කැමති වුණා. තාම ආරාධනයක් ආවේ නැහැ කියලා කිව්වා. ඔව් මහින්ද, දැන් මට හිතෙනවා දැන් ඔබ ඒකට කිව්වා වගේ මේ මහාචාර්යවරයා හොෆ්මන් හුඟක් රටවල ඇවිදලා තියෙනවා. හුඟක් රටවල දියුණුවනේ කොහොමද කියලා හොයාගෙන තියෙනවා. ඒ වගේම ඔහු දැක්කා ශ්‍රී ලංකා වාසීන්ට නොපෙනෙන තිරේ පිටුපස තියෙන අපි මේ තරම් පහලට ගියේ ඇයි? එහෙමනම් අපි දැන් කල යුත්තේ කුමක්ද කියන කාරණා දෙක හොඳට විශ්ලේෂණය කරා. මහින්ද, ඒ ගැන ඔබගේ දැනුම පොඩ්ඩක් අපිට කිව්ව.
මම ඇත්තටම මේ වෙලාවේ දැන් මේ හවුස්මන් මහතා ගැන කතා කරනකොට එයාගේ අදහස් අපි මේ වෙලාවේ කියන්නම්. ඒවා අපි පිළිගන්නවද නැද්ද කියන එක දෙවන කාරණයක්. නමුත් ඒවැ ගතියුතු දේවල් ගොඩක්
තියෙනවා. ඔව්, මේ ඔබට පුළුවන් අපි සමග සම්බන්ධ වෙන්න මේ සාකච්ඡාවට. මං හිතන්නේ ඉතා වැදගත් සාකච්ඡාවක් ශ්‍රී ලාංකික කියන්නේ වශයෙන් කරුණු සොයාගෙන අපි ඔබ හමුවට ඉදිරිපත් කරද්දී ඔබත් නිශ්ශබ්දව ඉන්නවා නම් අපි අධෛර්යමත් වෙනවා. කරුණා කරලා අපි සමග සම්බන්ධ වෙන්න අපේ දුරකථනය ඔබට විවෘතයි 81.5 81.2 81.5 81.2. අපි ඉතා කාරුණිකව දැනුම තියෙන ආර්ථික විද්‍යාව කළමනාකරණය ලංකාවේ උස් බොහොම ඉහළ තනතුරවල වැංජබිලා කියන්නේ හොඳට කරලා දැන් මෙහි ඇවිල්ලා නිෂ්කලංකව සිටින සමහරක් උසස් නිලධාරීන්ගෙන් පුළුවන් අපිට සම්ස උපදේශ ගන්න. අපි කියනවා හරිද, අපි කියනවා වැරදිද කියන එක අපිටත් ඔබලාගේ අදහස් යොමු කරන්න. ඔව් මහින්ද.
ඔව්, මේ අපි ලංකාවේ ප්‍රශ්නයක් කියලා කියන්නේ ඒකට හේතුව අපේ ආර්ථික වර්ධනය අඩුයි. දැන් ඇත්තටම බැලුවාම යුද්ධයෙන් පස්සෙත් අපි ආර්ථික වර්ධනය 6ක් විතර තිබුණා. නමුත් දැන් ගිය අවුරුද්දේ ඒක ආර්ථික වර්ධනය 3.1ට වගේ බැහැලා තියෙනවා.
ආර්ථික වර්ධනයකදී ඔහුගේ ප්‍රස්ථාරයක මම දැක්කා මෙහෙම එකක්. 2004 ඉඳලා 2010 වෙනකන් ඔහුගේ ලංකාවේ ආර්ථික තත්ත්වය සෑහෙන මට්ටමක තිබිලා තියෙනවා. ඒ කියන්නේ අර අපනයන ආනයන ඩෙෆිසිට් කියන එක ඒ පරතරය.
ඔව්.
එක්තරා ගානකට ගිහිල්ලා 2010 ඉඳලා 2015 වෙද්දී ඔහුගේ අපනයන ඒ අත්තිරි මේ ඩෙෆිසිට් එක වෙනස වැඩි වෙලා තියෙනවා. 2015 පස්සේ ඊට පස්සේ වෙලා තියෙන්නේ ඒ පරතරය අඩු වෙලා, නමුත් ඒ දෙකම අපනයන ආනයන දෙකම අර සාමාන්‍ය ඉරට වඩා පල්ලහැට බහැලා. මාධ්‍යන ඒ තිරස් රේඛාවට වැඩිය අඩු වෙලා තියෙනවා. ඒක ආර්ථික විද්‍යාඥයෙක් අපිට විග්‍රහ කරොත් හොඳයි.
ඔව්, ඒ ආර්ථික විද්‍යාඥයා හැටියට ඒගොල්ලෝ විග්‍රහ කරන්නේ ලංකාවට ඇවිල්ලා තියෙනවා අපි මේ තැනකට අපේ තියෙන දක්ෂතා අපේ තියෙන කුසලතා අනුව අපිට දැන් අපි ඇවිල්ලා තියෙනවා ඉහළම මට්ටමට. ඇත්තටම මේ සාමාන්‍යයෙන් රටවල් පටන් ගන්නේ මේ වර්ධනය පටන් ගන්නේ මේ ඇඟලුම් නිෂ්පාදනයෙන්. ලංකාව, චීනය, අනික වියට්නාමේ හැම රටක්ම පටන් ගන්න තියෙන්නේ ඇඟලුම් නිෂ්පාදනයෙන්. ඊළඟට ඒගොල්ලන් ගිහිලා තියෙනවා ඉලෙක්ට්‍රොනික නිෂ්පාදනයට. තුන්වෙනියට ගිහිලා තියෙනවා යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කරන්න. ඇත්තටම චීනය ඒ විදිහට තමයි ගිහිලා තියෙන්නේ. අනික රටවලුත් හැම එකනම් වගේ ඒ විදිහට තමයි ගිහිලා
තියෙන්නේ.
නමුත් ලංකාව අපි ඇඟලුම් නිෂ්පාදනය තුන දැන් අවුරුදු ගානකට ඉස්සෙල්ලා අපේ ආර්ථික වර්ධනයේ සෑහෙන වැඩි වීමක් පෙන්නුවා. අපි තාමත් ඇඟලුම් නිෂ්පාදනයේ අපි ගිහිලා නැහැ. එතනින් වෙන තැනකට ගිහිලා නැහැ.
අලුත් ප්‍රොඩක්ට්ස්
අලුත් එකකට ගිහිලා නැහැ. ඒකට හේතුව අපේ කුසලතාවයන් ලංකාවේ ඇතුළේ තියෙන කුසලතාවයන් නැහැ.
ඔව්. දැන් ওই ගාම කියද්දි මට සංසන්දනය කරන්න තියෙනවා ඔහුගේ කතාවේ කියලා තිබුණා. වියට්නාමය නිෂ්පාදන 48ක් පිටරට යවනවා. ඔව්. තායිලන්තය නිෂ්පාදන වර්ග 70ක් පිටරට යවනවා. ඊළඟ මොකද අනිත් එක කාම්බෝජිය. නිෂ්පාදන කාම්බෝජිය වෙන්න ඕන මම හිතන්නේ. ද චයිනා 76ක් පිටරට යනවා. චයිනා 76ක් පිටරට. ලංකාව පිටරට යවන්නේ 7ක් පමණයි. ඒ 7ත් දැන් මහින්ද කිව්වා වගේ ඇඟලුම් කර්මාන්තය අපේ සාම්ප්‍රදායික පිටරට යවන්නේ. ඇඟලුම් කර්මාන්තය තේ පොල් රබර් 7යි.
ඉතින් ඒක තමයි ප්‍රශ්නේ. එතකොට ඒකට හේතුව අපිට එතනින් එහාට අපිට
යాగන්න බෑ.
අපිට යాగන්න බෑ ලංකාවේ ඇතුළත තියෙන දක්ෂතාවයන් එතන තමයි එතනින් නැවතිලා තියෙන්නේ. අපි බලමු වැඩි අපි තියෙනවා වැඩි කරගන්න එක පැත්තෙන් බැලුවාම අපි වැඩියෙන්ම අපි දැන් රුවන්ුත් කොළඹ ප්‍රදේශයේ බස්නාහිර පළාතේ අපි මේ අපි වීගොවිතන බලන්න. දැන් වීගොවිතන ලංකාවේ බස්නාහිර පළාතේ දැන් ඇත්තටම නැත්තරම නැතිලා ගිහිල්ලා අපි දැන් ඉදවසල අපේ ගම්පලත්වල යනකොට හොඳට සරුසාර කුඹුරු තිබුණා. දැන් ඒ ඔක්කොම වල්බි වෙලා. ඉතින් ඒකට හේතුව වෙනස් වෙලා තියෙන අපේ මේ ජනතාවත් වෙනස් වෙලා තියෙන. හුඟක් දුරට ඒකට අවශ්‍ය කරන පරිසරයක් අපි ඇතුළේ නැහැ. තරුණ පරම්පරාව ඒකට කැමති නැහැ. නමුත් තරුණ පරම්පරාව කැමති නැති වුණාට වෙනත් ක්‍රම තියෙනවා මේ ඒ කුමරු වගා කරන්න. මම හිතන්නේ මේ මෙයාම මම පෙන්නවා මේ හවුස් මාන්ම පෙන්නවා. ඒ දවස්වල අපි හරක ගුංගෙන් වැඩ කරලා කුමරු වපුරනවා. දැන් ඒ රටවල වල අනිත් රටවල දිනු රටවල වල ඒවා මේ හාවෙස්ටර්ස් වලින් වැඩ කරන්නේ. නමුත් අපිට දැනුමක් කුසලතාවයක් නැහැ ඒ හාවෙස්ටර්ස් වලට එන්නේ කොහොමද කියලා මේ ඒවෙන් වැඩ කරන්නේ කොහොමද කියලා කියන්නේ. ඉතින් එවැනි දෙයක් කරනවා නම් එහෙම අපිට කොහෙන් හරි ඒ ගැන මේ උදව්වක් උපකාරයක් ලබා ගත යුතුයි.
මේ දැන් මහින්ද මට ඔළුවට ආව එකපාරක් අපේ තරුණ පරම්පරාවේ ඒ සාම්ප්‍රදායික ක්‍රමවලට යන්න කැමති නැහැ කියන එක. දැන් අපි බලමු මෙහෙමකද අපි සාමාන්‍යයෙන් දන්නවා අපේ දරුවන් සහ අපි ලංකාවේ දැන් අලුත් තරුණ පරපුර යන පැත්ත දිහා බලපම ඒගොල්ලෝ කැමති තාක්ෂණයට. ඒ තාක්ෂණය ලංකාවේ දිනු වෙන්නමට ඕන. මේ හැම රටක්ම වියට්නාම්, කාම්බෝජියා, තායිලන්තය, චීනය, ඉන්දියාව මේ රටවල් හැම එකක්ම සාම්ප්‍රදායික වලින් පිටත් වෙලා ගිහිල්ලා තියෙන්නේ තාක්ෂණයට. රෆ්මන් කියන හැටියට, ප්‍රොෆෙසර් කියන හැටියට තාක්ෂණය කියන්නේ මේ ආයුධවත් නැත්නම් කෝඩ්ස් කියන්නේ මේ සීක්‍රට් කෝඩ්ස් නැත්නම් විතරක්ම නෙමෙයි තව තුන්වෙනි කාරණයක් කිව්වා අපි ඒක කවුරුත් මම දැනගෙන හිටියේ නැහැ. තුන්වෙනි කාරණය හැටියට ඔහු කිව්වේ නෝ හවු කියන තියරි එක අපි ඒක පාවිච්චි කරන්න ඕන. ඒ නෝ හවු කියන තියරි එකෙන් අපි මං ගූගල් ගිහිල්ලා බැලුවා. ඒවල නිර්වචනේ නෝ හවු කියලා කියන්නේ මේකයි. දැනුම සහ ප්‍රායෝගික නිපුණතාව මේක නැතුව තමයි ලංකාව පල්ලෙහාට බහැලා තියෙන්නේ. අනිත් හැම රටක්ම බැලුවොත් කියන්නේ ජර්මනිය, එංගලන්තය, ඇමරිකාවේ එතුමා දුන්නා මේ උදාහරණ කීපයක්. ඒ හැම කාර්මික ව්‍යාපාරයක්ම පටන් ගන්න තියෙන්නේ ඒ රටේ මිනිස්සුම පමණක් නෙවෙයි, පිටින් ආපු බුද්ධි ගලණයත් සමග. ඒ කියන්නේ දැනුම සහ ප්‍රායෝගිකත්වය දිගටම තියෙනවා. ඒක නැතුව රටක් දියුණු වෙන්නට බෑ. ඒ නෝ හවු කියන එක ගැන මහින්ද පොඩ්ඩක් අපිට කියලා දෙන්න පුළුවන්ද? මොකද්ද කියන්නේ?
ඒ නෝහව් කියලා කියන්නේ ඇත්තටම මේ දැනුමක් විතරක් තිබිලා මදි. සාමාන්‍යයෙන් අපි අපිට පුළුවන් අපි වාහනයක් එලවන්න අපිට දැනුමක් තියෙනවා. නමුත් පළපුරුද්දක් කුසලතාවයක් තියෙන්න ඕනේ නැති එකකට බෑ. අපි තුමු මේ දත් දොස්තර මහත්මයෙක්. එයා ඉගෙනගෙන මේ අඩු වැඩි පාවිච්චි කරන හැටි දැනගත්තට ඒක කරන්න පළපුරුද්දක් තියෙනවා. ඒක දක්ෂතාවයක් තියෙනවා.
ඔව් කියන්නේ තියරි මිනිස්සු කට්ටිය නෙවෙයි.
නෙමෙයි.
ප්‍රැක්ටිකල් ස්කිල් එකක් තියෙනවා.
ඒ ස්කිල් එක මේ පන්ති කාමරයක දෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක කට්ටියක් එක්ක වැඩ කරලා ඇති කරගන්න ඕන දෙයක්. ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි ඒ මේ නෝහව් කියලා කියන්නේ.
ඔව්. මම හිතන්නේ අපි සමග සම්බන්ධ වෙලා ඉන්නා දැනට ලංකාවේ ඉතා ඉහළ ගණයේ ව්‍යාපාරයකට තාක්ෂණයක ඉදදී එක්කෙනෙක් ඒ මං හිතන්නේ ඔබට පුළුවන් ඔබ හැඳින්වීමක් කරලම අපිට කියන්න ඔබට පුළුවන් වෙයිද මේ අලුතෙන් කාර්මික දැනුමක් තියෙන අයව පුහුණු කිරීම දැනට ලංකාවේ සිදුවෙමින් පවතිනවද? ඒ කාර්මිකයන්ගේ දැනුම ඔබේ ව්‍යාපාරයට කවදා හෝ කෙලෙසක හෝ සම්බන්ධ වුණාද? ඔබ හැඳින්වීමක් කරලම අපිට උත්තර දෙනවා නම් වඩා කැමැති. ආයිබෝන්.
ආයිබෝන්. මම කපිල රොඩ්රිගෝ. මම නිරෝමා ඉංජිනේරින් සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් ප්‍රෙසිඩන්ට්. අතටම මේ කිසිම වෙලා තියෙන්නේ අපි දැනටත් අපි පාවිච්චි කරන්න අපේ ව්‍යාපාරය ගත්තොත් එහෙම අපි කරන්නේ යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය. ඇත්තටම ඒකත් එක්කම අලුත් නව තාක්ෂණය පාවිච්චි කරන ඔටෝමේෂන් කියන සබ්ජෙක්ට් එක තමයි ඇත්ත අපි පාවිච්චි කරන්නේ. එතකොට ඒකට දැනට ලංකාවේ එහෙම ලොකු දැනුමක් කියන කතිය බොහොම
ඔබ හිතනවාද එහෙම අපි ඒ කියන්නේ විශේෂඥගේ දැනුම ලංකාවට අවශ්‍යයි කියලා මේ වෙලාවේ?
අනිවාර්යයෙන්ම
හොඳයි, බොහොම ස්තුතියි. ඒ වගේම මං හිතනවා ඉදිරියේදී අපිට ආණ්ඩුවේ ආධාරය සහ පෞද්ගලිකංශ ආධාරය ඇතුව එහෙම දෙයක් වුණොත් ලංකාව දියුණු වෙයි කියලා ඔබත් විශ්වාස කරනවා. අපිට මහින්ද ප්‍රායෝගිකව මේ ක්ෂේත්‍රයට බැහිලා ඉන්නේ කෙනෙක්ගෙන් තමයි අපි මේකන ගත්තේ. ඔබතුමාට බොහොම කෙටි උත්තරයක් දීලා අපි සහභාගී වීම ගැන කපිල රොඩ්රිග මහත්මයාට අපි ඉතා ස්තුතිවන්ත වෙනවා. ස්තුති.
ඇත්තටම එහෙම ලැබෙනවා නම් බොහොම හොඳයි. අපිට අද මෙතන ඉන්න තැනින් ගොඩාක් දුරට යන්න පුළුවන් අපිට ඒ සහයෝගය ලැබෙනවා නම්.
හරි, බොහොම ස්තුතියි ඔබතුමාට. ආයිබෝන්.
මම හිතන්නේ මේ අපි කලින් එයාට කතා කළේ නැහැ. නමුත් ඒ උත්තරෙන් අපිට තේරෙන දෙයක් තමයි අපි නොදැන හිටියත් මම හිතන්නේ ඒ නෝහව් කියන දේ අපිට කොහෙන් හරි ලැබෙනවා නම් මම හිතන්නේ අපිට අපේ දියුණුව ඉස්සරහට සීග්‍රව ගෙන යන්න පුළුවන් වේවි.
මේ නෝහව් කියද්දි මට මතක් වුණේ නැකියද ලෑස්තුනේ මේ ඉස්සර කිව්වා ඔය මහවැලිය හදන්න පටන් ගද්දී අපිට මං තන එක්තරා නායකයෙක් කිව්වේ මේ මිනිස්සු අපිට පිටින් ගේන්න ඕනේ නැහැ, අපි මිනිස්සු 100ක් දාලා මේවා කරනවා කියලා. නමුත් දැන් කියන්නේ මේ තීරයක වැරදි. ඒ තීරයක වැරදි කියන්නේ මේ අපිට එහෙම නෙමේ, කාලය සමග තරඟ කරන්න නම්, රටවල් සමග තරඟ කරන්න නම් අපි ඉක්මනට මේ යාන්ත්‍ර සූත්‍ර සහ තාක්ෂණ වලින් ඉදිරියට යන්න ඕන කියලා.
මං හිතන්නේ මේ ලංකාවේ මේ වෙලාවේ කෙරෙගෙන යන දේවල් බැලුවාම මම හිතන්නේ අපිට කනගාටු වෙන දෙයක් තමයි. මම දන්නේ මේක ඇත්ත මේ පිළිගන්නවද නැද්ද කියන එක. අපිට කනගාටු වෙන දෙයක් තමයි මේ පිටරටින් කට්ටිය ගේන එක ගැන මම හිතන්නේ සෑහෙන මේ අප්‍රසාදයක් ලංකාවේ තියෙනවා. ඒක සමහරු හිතනවා, ඒගොල්ලන් මේ හිතනවා මේ ඒ පිටරට වලින් කට්ටිය ආවා ම ලංකාවේ ඉන්න ඇගේ රසවල් නැති වෙනවා කියන එක. ඒක තමයි මේ හැඟීම. නමුත් අනිත් රටවල සිංගප්පූරු වේවා, මැලේසියාව වේවා, ඉන්දුනීසියාව වේවා, කොරියාව වේවා, ඔය හැම රටකම සෑහෙන මම ඇත්තටම කියනවා නම් නව ශ්‍රීලන්තේ වේවා ඕස්ට්‍රේලියා වේවා මේ හැම රටක්ම දැනට දියුණු වෙගෙන යන්නේ ඇත්තටම විදේශ ශ්‍රමයෙන්. මම හිතන්නේ නව ශ්‍රීලන්තේ මේ වැඩසටහන අහන හොඟ දෙනෙක් දන්නවා ඇති තමන් වැඩ කරන ස්ථානවල වැඩි හරියක් ඉන්නේ. මට ඒක බය නැතුව කියන්න පුළුවන් වැඩි හරියක් ඉන්නේ පිටරටවලින් ආ ශ්‍රමිකයන් විශේෂඥ මට්ටමේ වේවා ඊළඟ මට්ටමක වේවා පිටරටවලින් වලින් ආවය තමයි වැඩි හරියක් නව ශ්‍රීලන්තේ තින්නේ. අපේ මම වැඩ කරන තැන මම හිතන්නේ නව ශ්‍රීලන්තේ ජාතිකය කියන කට්ටිය බොහොම 10%ක්වත් නැහැ. ඉතින් ඒ හැම තැන හැම රටක්ම පිටරටවලින් තමුන්ට මේ ඒ ශ්‍රමය අරගෙන ඒගොල්ලන්ගේ හැකියාවන් ප්‍රයෝජනට අරන් තියනවා රට දියුණු කරලා. ඉතින් අපි
ඊළඟ කොටසට යන්නට පෙර
අපි ගීත කණ්ඩායම්
රසනිනි ඔබ මේ සවන් දෙමින් සිටින්නේ නව ශ්‍රීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිට ප්‍රචාරය වන සීසර ලංකා ගුවන් විදුලි වැඩසටහනටයි. මා ඔබට මුලින් කීවාසේ අපි අද භාග්‍ය වුණා අපේ ඉතාම දක්ෂ රංගන ශිල්පියෙක් අධ්‍යක්ෂකවරයෙක් සහ ටෙලි ඩ්‍රාමා රංගන ශිල්පියෙක් කතා කරගන්න. ඒ තමයි ඩොක්ටර් ආචාර්ය ජයලත් මනෝරත්න. ඔබට ආයුබෝවන් මනෝරත් මහත්මයා. මේ අපි මේ වැඩසටහනින් ඔබට බොහොම ස්තුතියි. බොහොම කෙටි කාලයක් තුළදී ඔබට දැනුම් දීලා මේට සහභාගී වීම ගැන. මේ මම ඔබට ආචාර්ය මනෝරත්න කියන්නද ආචාර්ය ජයලත් කියන්නද?
ඔව්
පළමුවෙන්ම මට කියන්න ඔබ හේතුනේ මම ඔබ මේකට සාකච්ඡා කරගන්න මේ දිනවල ඉතාම ජනප්‍රියව ප්‍රචාරය වෙන ටෙලි ඩ්‍රාමා නාට්‍යයක් තියෙනවා සූර්ය කුසුම කියන නාට්‍යය බලපුවම අපි තියෙනවා මර කූඹියෝ සහ හුඟක් දෙනෙකුව ලොකු පෙරලියක් උනායි කියලා මම හිතන්නේ ඒහා සමගාමීව යන වෙන්න පුළුවන් නමුත් ඊට පෙර අපිට පොඩ්ඩක් කියන්නකෝ ඔබේ ආචාර්ය උපාධියේ ඔබ කළ විමර්ශන ප්‍රධානයක මොකද්ද?
රුවන් මම මගේ ප්‍රථම උපාධිය මම පෙරදුන විශ්වවිද්‍යාලයෙන් ලබා ගත්තේ. පසු මම පශ්චාත් උපාධි තුනක් විතර කොළඹ විශ්වවිද්‍යාලයේත් යදන්තොල විශ්වවිද්‍යාලයේත් ගත්තා. ඊට පස්සේ මගේ ශාස්ත්‍ර ප්‍රති එන්නේ උපාධිය ලබා ගත්ත යදන්තොල විශ්වවිද්‍යාලයෙන්. ඒ අතරමට පෙරදුන විශ්වවිද්‍යාලයෙන් ලැබුණා ආචාර්ය උපාධියක් සම්මාන ආචාර්ය උපාධියක් දීලිත් සාහිත්‍ය සූරි උපාධිය ආචාර්ය උපාධිය ඒක මේ සාහිත්‍යයට කරන ලද සේවය වෙනුවෙන් ඒ වසරේ පුද කළ ආචාර්ය උපාධිය. ඉන් පසු මම මගේ ආචාර්ය උපාධිය ලබා ගත්තේ PhD එක ජයදන්පුර විශ්වවිද්‍යාලයෙන්. එය මා ඉදිරිපත් කළ නිබන්ධය සිංහල නාට්‍යයේ ප්‍රාසංගික කලාත්මක වර්ධනය මාතෘකායටතේ තමයි මගේ නිබන්ධය පරේක්ෂණාත්මක නිබන්ධය මා ඉදිරිපත් කළේ
සිංහල
නාට්‍යයේ ප්‍රාසංගික කලාත්මක වර්ධනය
ප්‍රාසංගික කලා වර්ධනය
මාතෘකා කලාත්මක වර්ධනය
මේ ඉතින් ඔබ මේසා දෙයක් ලියන කියන දේවල් අතරතුර ඔබ මේ වඩා කැමති මං ඇහුවොත් රංගනයටද අධ්‍යක්ෂණයටද මං හිතන්නේ ඔබ රංගනය කරලා ඇති මං හිතන්නේ දශක 3ක් විතර මං වැඩි දිනම් කරුණාකර හරි ගස්සන්න
ඊට වැඩි යලුවන් මං දැන් කිව්වොත් අපි මම 1966 වර්ෂයේ තමයි පෙරදුන විශ්වවිද්‍යාලයට ඇතුළුනේ 1978 වෙනකොට මාචාර්ය සරච්චන්ද්‍රන්ගේ නාට්‍යවල සුළු කොටස් වලට පෙනී සිටින්න පුළුවන්කම ලැබුණා මනමේ සිංහබාහු වගේ. ඊපස් එතුමාගේම ප්‍රේමතෝ ජයති ශෝකෝ කියන නාට්‍යයේ මම ඒකට ශිෂ්‍යෙක් නාට්‍ය ප්‍රධාන භූමිකාව රඟපෑවා. ඒ 1969 විතර. එතකොට බැලුවොත් අවුරුදු 50ක් වගේ වෙනව නේද?
සමා වෙන්න මගේ ගණනේ ටිකක් වැරදුනා. දශක 5කටත් වැඩියෙන් අපිව රංගනයේ වේදිකාව තුල විනෝදාත්මක සහ බුද්ධි වර්ධනයෙන් පොහසත් කළ ඔබ යැනි විද්වතෙකුට කතා කරන්න ලැබීම ගැන නවසීලන්තයේ සෑම නවසීලන්තයේ විතරක් නෙමෙයි මේ වැඩසටහන අහනවා ඔස්ට්‍රේලියාව සහ අපි වෙබ්සයිට් එකට ගියාම මාසයක් තිස්සේ දුන්නු ලොකු වැදගත් තොරතුරක් කියලා හිතෙනවා අපි බලමු කෙලින්ම යමු අපේ ඔබ සහ ඔබේ රංගනය ගැන ඔබ මම අහපු රංගනයේද අධ්‍යක්ෂණයේද වඩා කැමති කියන එකට මම හිතන උත්තරයක් හම්බුනේ නැහැ මනෝ අයියා
ඔව් මෙහෙම එකක් තියෙනවා දැන් අපි ඇත්තටම දැන් මුල් කාලේ අපි මේවට සම්බන්ධ වෙන්නේ විනෝදයේ සඳහානේ නේද කවුරුත් ආසයි ළමා කාලේ ඉඳලා නාට්‍ය රඟපාන්න ගීත ගායනා කරන්න මේක මේ ආශාව නැත්නම් විනෝදය තමන්ගේ කැමැත්ත නිසා සිද්ධ වෙන දෙයක් නමුත් අත්දැකීමෙන් වයසෙන් අපි සමාජයේ හැසිරීමෙන් ඉදිරියට යනකොට කල්පනා වෙන දෙයක් තමයි අපි කලාව සාහිත්‍යය සේවනය කරන්නේ එහෙම නැත්නම් ඒවා භාවිතා කරන්නේ විනෝදයේ සඳහා වෙනුවෙන් පමණක් නොවේ එයින් කිසියම් ආකාරයක සමාජමය අත්දැකීමක් අනිත් අයට බෙදා හදා දීමට එහෙම නැත්නම් තමුන් ලබන අත්දැකීම වඩා සෞන්දර්යාත්මකව
ජනමට්ටමට
එතකොට එතෙන්දි විනෝදාශාදයේ පමණක් නෙවෙයි දැනුම ජීවිතය පිළිබඳ දැක්ම මේ වගේ දේවල් පිළිනමන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ අවුරෙන් බලනකොට අධ්‍යක්ෂකවරයාගේ කාර්යභාරය පුළුල් හුඟක් පළල් ගොඩක් ගැඹුරුයි සංකීර්ණයි තමන්ට අවශ්‍ය කරන ඕනෑම දෙයක් ප්‍රකාශ කරන්නට පුළුවන් වපසරියක් තියෙනවා. නළුවා කියන්නේ නැත්තම් රූපන ශිල්පියා රංගන ශිල්පියා කියන්නේ කිසියම් අධ්‍යක්ෂකවරයෙකු යටතේ ඔහුට ලැබෙන චරිතය මූර්තිමත් කිරීම නිරූපණය කිරීම. ඉතින් ඒ අතින් ගත්තොත් අපි
දැන් මම පෞද්ගලිකව මම රංගනයට ප්‍රාම කැමති සහ ඒ සඳහා තමයි මගේ ජීවිතයේ අධික කාලයක් ගතලා තියෙන්නේ. නමුත් අධ්‍යක්ෂණ කාර්යයේදී වඩා පළල් විදිහට අපිට මේ රසිකයන්ව ආමන්ත්‍රණය කරන්න පුළුවන්. මොකද මට අවශ්‍ය කරන කරුණ කිසියම් මාධ්‍යයක් ඔස්සේ ඒක වේදිකා නාට්‍යයක් වෙන්න පුළුවන්, රූපවාහිනී නාට්‍යයක් වෙන්න පුළුවන්, සාහිත්‍ය කෘතියක් වෙන්න පුළුවන්. ඒ අතින් ගත්තොත් අධ්‍යක්ෂකවරයා ටිකක් නළුවාට වඩා හුඟක් ඉදිරියෙන් සිටින කෙනෙක් කියන තමයි මගේ කල්පනාව.
ඒ කියන්නේ ඔබගේ රංගන කුසලතාවයන් ඔබ උපයෝගී කරගත්තා අධ්‍යක්ෂණයේ සහ සාර්ථකයක් වීම සඳහා.
ඔව්, ඒක අධ්‍යක්ෂින් එක්කම ඉදිරියට ගිය දෙයක්. මොකද අපිට මේ ඉගෙන ගන්න විශේෂිත පාඨශාලා විශ්වවිද්‍යාල එහෙම නැහැ. දැන් අදයි තිබෙනවා නාට්‍ය රංග කලාව පිළිබඳ විශ්වවිද්‍යාල පාඨමාලා. නමුත් අප වැඩ කරපු කාලය යන තිබුණ නැහැ. ඒ නිසා වැඩ කිරීමෙන්ම තමයි ඒ අධ්‍යක්ෂින් නැත්නම් ඒ ඉගෙන ගැනීම
කළේ.
ඒක නිසා මම හිතනවා අපි හැමදාමත් කරේ විශිෂ්ට නාට්‍යකරුවන් යටතේ වැඩ කිරීම. ඉතින් ඒවයින් තමයි අපි හුඟක් පාඩම් ඉගෙන ගත්තේ.
ඔව්, මේ මනෝයය මේ අනිත් එක මම අහන්න ලෑස්ති වෙන්නේ මේ මොකක් මේ විප්ලවකාරී විදිහේ ටෙලි ඩ්‍රාමයක් කවුරු තපාතර දැන් ජනප්‍රියලා තියෙන එක හිතුණාම මට දැනුණා මේ චරිත රංගණයට ඔබ රංගණයට ශිල්පීන් තෝරගන්නේ විශේෂයෙන් ඔබේ තීරණයක්ද නිෂ්පාදකගේ තීරණයක්ද? සමහර විට අපි පුවත්පත්වලින් දැකලා තියෙනවා මේ නිෂ්පාදකවරු බල කරනවා අරයව ගණ්ඩ මෙයව ගණ්ඩ කියලා. ඔබට එහෙම අත්දැකීමක් වුණාද මේ සූර්ය කුසුම කියන මේ ටෙලි ඩ්‍රාමා එකේ තියෙන මේ දේක කරන්න? මොකද මට හිතුනේ අපි හුඟක් දැක්ලා මේ මුල්ම දෙන්න මේ හර්ෂයි කලණි ඒ දෙන්නගේ චරිත හරියට ඔබින පිළිවෙලට චරිතයට ගැලපෙන ශිල්පින් ඔබ තෝරාගෙන තියෙනවා. එහෙ ඒක වුණේ කොහොමද කියන එක අපිට නොතේරෙන හින්දා
යහන්නේ. ඔව් රාජ්නබ ඔව් අනම් ප්‍රශ්නිත වැඩගත් දෙයක් මේ. මොකද ඔනම නාට්‍යක චිත්‍රපටයක රූපවාහිනී නාට්‍යක ප්‍රධාන වෙන්නේ එහෙම නැත්නම් රාජිකා ඉදිරියට යන්නේ නළු නිළියෝ. දැක්ෂකවරයා හිටියත් පිටපත් රචකයා හිටියත් වෙන අංග රචකයා වෙන කවුරු සංගීතඥයා හිටියත් කෙලින්ම බද්ධ වෙන පුද්ගලව තමයි නළු නිළියෝ. එතකොට නළු නිළියෝ මාර්ගයෙන් තමයි අධ්‍යක්ෂකවරයා තමන්ගේ පණිවිඩය රසිකයා අතරට යොමු කරන්නේ නැත්නම් සමාජගත කරන්නේ. ඒ නිසා දැන් ඔබ දන්නා විදේශ රටවල දියුණු රටවල මේ කාස්ටින් කියන එක ඕනෑම ලෝකයේ උසස් චිත්‍රපටයක අපි දකිනවා නාමාවලිය දිගෑරෙනකොට ඒක කාස්ටින් කියලා වෙනම තියෙනවා ටයිටල් එකක්. ඉතින් මේ නළු නිළියන් තේරීම ඒ චරිතවලට ඒක ලොකු වැදගත් කාර්යයක්. නමුත් ලංකාවේ ඒක ඉතරම කියන්නේ නැහැ. ඉන්නවා එහෙම අධ්‍යක්ෂවරු ඉන්නවා විශිෂ්ටගන්නේ. නමුත් හැමදාම ඒක වෙන්නේ නැහැ. ඔබ කිව්වා වගේ සමහර වෙලාවට මේක වාණිජමය නැත්තම් ජනප්‍රියමය පැත්තෙන් ගත්තොත් බලපෑම් ඇති වෙනවා. නිෂ්පාදකවරයා හෝ මුදල් වියදම් කරන තැනැත්තා පිටපත් රචකයා සමහරට යෝජනා කරන්න පුළුවන් මේ අය යොදා ගන්න කියලා. නමුත් මම අධ්‍යක්ෂවරයෙක් වශයෙන් වැඩ කරන හැම වෙලාවකදීම මම තනි තීරණයක් ගන්නවා මේ චරිතය සඳහා යොදාගත යුත්තේ මේ බදු කෙනෙක් කියලා. මේක අපි කියනවා මේකට වචනයක් පාවිච්චි කරනවා පූර්ව නිශ්චිත රටාවක් කියලා. පූර්ව නිශ්චිත කියන්නේ කලින් දැන හඳුනගත්. දැන් සමහර තැන්වල කියනවානේ ඔඩිෂන් කියන එක කියන්නේ සම්මුඛ පරීක්ෂණ. ගෙනල්ලා ඔව් මේ නොයෙක්ේ ගාරි අයව සම්මුඛ පරීක්ෂණයට යොදවලා
තෝරගන්නවා.
නමුත් ලංකාවේ උගත් කලාට ප්‍රධාන භූමිකා තෝරගන්නේ දැන් අපි මේ වෙනකොට දන්නවා අහවලා මෙන්න මේ විදිහේ වපසරියක් තියෙන කෙනෙක් මෙයාට මෙච්චර සංකේතාවයක් තියෙන රඟපෑමේ කියලා එහෙම හිතලා තමයි බොහෝ විට තෝරගන්නේ. ඉතින් කලණි සහ හර්ෂ එලින්ම මගේ තෝරාගැනීම සාරංගති රසය කියලා. මොකද ඒ කතාවේ විදිහට මට එකපැත්ත ඕමනා වුණා ටික අලුත් මොහොනක් කාන්තාවකගේ අලුත් මොහොනක් ඉදිරිපත් කරන්න හැබැයි දක්ෂතාවයේ තියෙන ඒ වගේම හර්ෂ ඒ වෙනකොට ගොඩාක් වැඩ කරලා තිබුණේ නැහැ. නමුත් ඔහු දක්ෂකම් පෙන්වලා තිබුණා. ඒ නිසා මට මං හිතුවේ මේ මෙදන්නා යොදා ගැනීමෙන් මේ කතාව හොඳට ගොඩනගන්න පුළුවන් කියලා.
ඇත්තටම ඔබේ ප්‍රයත්න හුඟක් සාර්ථකයි, බොහොම නිමිච්ච සහ මේ වැඩියේ මේ දඟලන්නේ නැති හොඳ නළුවෙක් හිටියා පත්‍ර කලාවේදියා සහ කලණිගේ තිබුණේ මේ දුක්බර සහ සංකීර්ණ මේ තෙරපීමකට අහුවෙච්ච දරුවෙකුගේ තිබුණු එක සහෝදරයා කියන නාට්‍යයේ හිටියා අපිට මතකයි. හොඳ තෙවරා ගැනීමක්. ඊළඟට ඔබ මම නාමාවලිය දැක්කා මේ හිරන්‍යා මනෝරත්න හොඳ ගායිකාවක්. මම හිතනවා ඉතුරු හරි සම්පූර්ණ කරන්න බලන්න.
ඔව් දැන් හිරන්‍යා මනෝරත්න කියන්නේ මගේ ලේලි, ඒ කියන්නේ මගේ පුතා විවාහලා සිටින ඒ දියණිය. ඇය ඉතාම දක්ෂ ගායන පිළිබඳ අති දක්ෂ ශිල්පිනියක්. ලංකාවේ ඉන්නකොට මට මතකයි මාලිනී බුලත්සිංහල මැතිණිය සහ දීපිකා ප්‍රදර්ශන පීරිස් මැතිණියගේ යටතේ ඇය සංගීත හැදෑරුවා අනුලා විද්‍යාලයේදී. ඉතින් ඇයගේ දක්ෂකම් අපි වරින් වර දුටුවා. නමුත් ඇය පුතා සමග විවාහ වී ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ පදිංචියට ගියාට පස්සේ ඇගේ අර දක්ෂතා උපමත්යෙන් කරගන්න එවන පැවැයිලු දක්වන්ට අවස්ථා ලැබුණේ නැහැ. බොහොම සීමිත අවස්ථා තමයි ලැබුණේ. ඉතින් මං නිතර කල්පනා කරනවා මේ වගේ දක්ෂතා තියෙන කෙනෙක්ව මේ වගේ සමාජයට හඳුන්වා දීම වැදගත් කියලා. ඒ නිසා මම ඇයට වරින් වර ආරාධනා කරනවා. ඊට පෙරත් මේ වගේම අවස්ථාවල් දෙක තුනකදී මම ඇයට ආරාධනා කළා. ඇගේ කාර්යිතාම මැනවින් කරපු බව දැනට
ඒක බොහොම රසවත්. ඒ කියන්නේ තේමා ගීතය ඇයි ගායනා කරන්නේ. උඟට මේ අවසාන වශයෙන් අපි කාලය බොහොම හරස් වෙනවා වගේ තව දිග කතාවක් කරන්නට තිබුණා. මේ තව අපිට විනාඩි කීයක් තියෙනවද මහින්ද? ඔව් අපි සමග ඉන්නවා මහින්ද අත්තනායක නිෂ්පාදක, සුජාතා අත්තනායක සහාය නිෂ්පාදක. මේ අපිට දෙන අන්තිම වශයෙන් තාක්ෂණය, අපි මෙච්චර කතා කරේ තාක්ෂණය ගැන. මේ තාක්ෂණය ටෙලිඩ්‍රාමා තාක්ෂණය කියන එකත් මම ඕක විදල පොඩ්ඩක් පෙන්නන බ්‍රේක් ඩවුන් එකක් දීලා, කැමරාකරණය, සංස්කරණය, රසායනාගාර පහසුකම්, රජයේ අනුග්‍රහය, මේ රජයේ අනුග්‍රහය කියන තාක්ෂණයට අයිති වෙන්නේ නැහැ. මේ මේවායින් ලංකාව දැන් දියුණුවකට පත් වෙලා තියෙනවා කියලා ඔබ සෑහීමකට පත් වෙනවද?
ඔව් ඇත්තටම දැන් නවීන තාක්ෂණික උපකරණ මෙවලම් ලංකාවේ තිබෙනවා. එකම දේ තියෙන සමහර වෙලාවට මේවායේ මිල අධිකම නිසා සමහර තාමත් ඉලෙන්නේ අර මුල් කාලේ ගෙනාපු කැමරා සහ අනිකුත් තාම්පන්න පාවිච්චි කිරීමට. නමුත් හොඳ කෘතියක් කරන්නට පෙළඹෙන අධ්‍යක්ෂකවරයෙක් හැම වෙලාවෙම සාගෙනනවා නවීන තාක්ෂණය නැත්තම් උපරිම මට්ටමෙන් ඔහුට ගන්න පුළුවන් කැමරාවෙන්, ඒ වගේම සංස්කරණයෙන්, ඒ වගේම වෙනත් මේකට යොදා ගන්න නොයෙක් ආකාරයේ කටයුතු සඳහා උපරිම ඉහළම තාක්ෂණය යොදා ගන්නට මැලියන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ දැනට තියෙන අත්‍යවම හොඳ කැමරාස් තියෙනවා දැනට. දැන් ඔබ දන්නවා ඩිජිටල් කැමරාස් වලින් තමයි සිනමා පට දැනට රූපගත කරන්නේ. මා පසුගිය මාස කීපය තුළ චිත්‍රපටි 6-7ක වැඩ කරා. මේ හැම එකක්ම ඩිජිටල් තාක්ෂණයේ උපරිම පල නෙලාගෙනමින් තමයි රූපගත කරන්නේ ඒ කැමරාව. ඉතින් ටෙලිනාට්‍යක රූපවාහිනී නාට්‍යයටත් දැන් ඉතාම ඉහළ මට්ටමේ තාක්ෂණික උපකරණ ලබා ගන්න පුළුවන්.
හොඳයි මනවයියා, මේ ඔබගේ කෘතියන් ගැන අපි ඔබගේ අධ්‍යක්ෂණයන් ගැන අපි තාම සෑහීමටපත් වෙන අපි හිතනවා ඉදිරියේදීත් අපිට සජීවීව ඔබට නව ශ්‍රී ලාන්තේ වේදිකාවල නැවතත් දකින්න ලැබෙයි. මොකක් හරි නාට්‍යයක හිටියොත් චරිත දෙකක් තුන නාට්‍යයක් ඔබ හදාගත්තොත් කරුණාකර මේ පැත්තට එන්න අපිට පොඩ්ඩක් දන්නන්න ඒ ගැන. ඒ වගේම අපි මීළඟ පියවර හැටියට මම උත්සාහ කරනවා මේ තුමින්දු සහ කලණිව ගණ්ඩ මේ වගේ සාකච්ඡාවකට. ඇත්තෙම මේ සීසර ලංකා වැඩසටහන වෙනුවෙන් ඔබ මේ සඩහට සහභාගීවීම ගැන සීසර ලංකා කණ්ඩායමද, ස්පර් නිව්සීලන්ඩ් සංවිධානයේද ඔබට අනේක වාරයක් ස්තුති කරනවා. ඔබේ ඉදිරි ගමන ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට අයිබෝවන් මනෝ අයියා.
හොඳයි අයිබෝවන්, මට අවසර දෙන්න විශේෂයෙන් ඔබ ආයතනයටත්, ඒ වගේම රුවන් මහින්ද සජාතනේ දේ සියලු දෙනාටම මගේ ස්තුතියත් පුද කරන්න. ඒ වගේම ඔහේ වෙසෙන ශ්‍රී ලාංකික රසිකයන්ද අපගේ ආචාර්ය ගෞරවය ප්‍රණාමය පුද කරන්නත් මේක මම අවස්ථාව කරගන්න බොහොමත්ම ස්තුතියි.
ඔබම ස්තුතියි. ඔබගේ ඔබ සහ ඔබේ කණ්ඩායම ගැන අපි නිතර කතා කරනවා රාත්‍රි භෝජන සංගාවරදී. හරි ඔබට ස්තුතියි. සුබ රාත්‍රියක්.
හොඳයි අද අවසාන වශයෙන් අපි තෝරගත්තේ හරුන් ලන්ත්‍රා සමග සුජාතා අත්තනායක ගායන ගීතයක්. මේ පද රචනය කර්ණරත්න අබේසේකර, සංගීතය එම් කේ රොක්සාමි, රන් රස චිත්‍රපටයෙන් 1967 තිරගත වුණු ඉතාම මියුරු ගීතයක්. එළඹිලා තියෙන්නේ සමගැනීමේ සහ වෙන්ව යාමේ නිමේෂය. අද වැඩසටහන ඉදිරිපත් කරන්න මහින්ද එක්ක එකතු වුණා අපේ හිතමිතුරු රුවන් ප්‍රනාන්දු. අපේ තවත් විශේෂ ස්තුතියක් හිමි වෙනවා කපිල රුද්‍රිගු මහතාට. ඉතාම කාර්යබහුල වුවත් තම අගනා කාලයේ සීසර ලංකා වෙනුවෙන් යෙද වූ ආචාර්ය ජයලත් මනෝරත්නයන්ටත් අපගේ විශේෂ ස්තුතිය. අද සීසර ලංකා නිෂ්පාදනය කළේ නව ශ්‍රීලන්ත ස්පර් සංවිධානය වෙනුවෙන් මහින්ද අත්තනායක. සමගැනීමක් කියන්නේ සදාකාලික වෙන්ව යාමක් නෙවෙයි, සිකුරාදා දවසක නැවත මුණ ගැසීම. මම සුජාතා අත්තනායක, ඔබට සුබ රාත්‍රිය.
ඔබට සුබ රාත්‍රිය.
Mother, I love you. I love you. I love you.